මේක ප්‍රඥාවක් පූජා වේදී කරන පුණ්‍යානුමෝදනා වේදී අප විසින් අවැඩ සිද්ධ වූ පුද්ගලයන් හට පින් අනුමෝදන් කිරීමේදී ඒ පින් විහිදී පැතිරි අදාළ පුද්ගලයන් සුඛිත මුහිතවන යාන්ත්‍රණයේ වාග්ගක් තියෙන වචනේ නම් සුඛිත මුහිතවන ක්‍රම රටාව කියන එකෙන් කියවෙන්නේ පැහැදිලි කරලා දෙන්න කියලා මෙල්ලීමක් කරනවා. මේ කාරණය බුදු පියාණන් වහන්සේ දේශනා කරපු තැනත් තමයි තිරෝකුඩ සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ වෙනවා. උන්න මේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒව මේව ඊතෝ දින්නම් හේතානම් උපකප්පති යතා වාරී වහා පූරා පරිපූර්ණෙන්ති සාගරම් ඒව මේව ඊතෝ දින්නම් හේතානම් උපකප්පති කියන මේ ගාථා දෙකෙන් පෙන්නවා. ඒකෙන් පෙන්නන්නේ මොකද්ද? මේ උදක වට්ටේ කියලා කියන්නේ මේ වසින ජලය වැහි චක්‍රයක් තියෙනවා. වසින මහා ජලස්කන්ධයක්. උන්න මේ උදකන් අට යතා නින්නම් පවත්ති. මේක කවදාවත් අතරමඟ නවතින්නේ නැහැ. වතුරක් ඇදිලා මහා වැස්සක් වැහැලා ගලනකොට ඒක නවතින්නේ කොයි විදිහේ හරි ගලාගෙන ගිහිල්ලා මුහුදේ. මුහුද තමයි නිම්න කරගෙන තියෙන්නේ. අන්නේ ඒ වගේ මේ පිනක් දුන්නහම යම් කිසි යාලෙ පින් ඒතරේ පින් පෙත් දෙවනකොට ඒ පින විහිදිලා ගිහිල්ලා අර ජලයේ පහත්ම බිම කරා ගිහිල්ලා ඉතින් මුහුදේ පිහිටනවා වාගේ. එක්තරා ධර්මතාවයක් තියෙනවා ඒ ඥාතීන් කොහේ හිටියත් දෙයයි කලා ගිහින් පිහිටන එක. ඒකම තමයි අනිග්ගාතාවෙන් කියන්නේ යතා වාරී වහා පුරා පරිපූර්ණෙන්ති සාගර. මේ වසින මේ වැසි ජලයේ වැව්හෙ පාදී පුරවාගෙන ඇලදොල ගංගා පුරවාගෙන ගලා ගිහිල්ලා සාගරේ පිරෙන්නේ කොහොමද? සාගරේ පිහිටන්නේ කොහොමද? ඒව මේව ඊතෝ දින්නා. අන්නේ මේ ආකාරයේ මේ දෙනදී හේතාන උපකපති හේතයා කලා ගිහින් පිහිටනවා. මේ ભેත කියලා කියනකොට ඥාති ભેත කියන්නේ එකක්. සතර පහකටව ඉන්න ભેත කියන කොටසේ ඊට වඩා හරි අමාරු කොටසක්. බොහෝ දුක් විඳින කොටසක්. කාරණා දෙකක් ඔතන තියෙනවා. අර ඥාති ભેත කියන එක නාල කණ්ඩ බොණ්ඩක් පුළුවන්. ඒ වගේම යන්න දෙන්න ඇවිදින්න පුළුවන්. එහෙම කොටසයක්. අර පින් ගන්න බෑ කියන පින් කරගන්න බෑ කියන කොට්ටාසියක් කියනවා. ගන්න බෑ කියන කෙනේ පින් කරගන්න බැරි කොට්ටාසියක්. හේත කොට්ටාසියක්. අර උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත් කලෙකත් පින් නොකලෙමයි පින් නොකලකෙමයි සිතුනත් කියයි දැන් කියන ජාතියේ හේත කොට්ටාසිය. කලකිරි වාගේ මහාලුකවල බල තියෙනවා. කටසි වල කණ්ඩ බෑ බෙල්ල ඉතාලම හීනේ ඇතුලේ ඉදි කට සිදුරවා. ඒසා ගිලින්ද බෑ. කර්ම ශක්තියෙන් හටගත්ත ශාරීරිය බඩිකින ඇති කර කර වේදනා දෙනවා වැරෙන්නෙත් නෑ. ලැබුණාම බොහොම අසහනීයටපත් වෙනවා ගිල ගන්න බැරුව කණ්ඩ බැරුව. සෙම්සොටු වාගේ දෙයක් තමයි කර්ම ශක්තිය හැටියට හම් වෙන්නේ. ඒකත් ගිල ගන්න බෑ. ජරා ගොඩ වුණත් ඒකත් කණ්ඩ බෑ. බඩිකින වැඩිකමට ඕල් දෙයක් කරනවා. දැන් අපි උනත් කර කියා ගන්න දෙයක් නැතුව කොහේ හරි අතරමං වුණොත් එහෙම නැවක ගිහිල්ලා අපි අහලා තියෙනවා නැවකොල නැවවල ගිහිල්ලා අතලමං ගිහිලා කොහේ ගිහිලා අතලමං වුණාට පස්සේ කන්න දෙයක් නැත්නම් මහා නියඟයක් ඇවිදලා මහා විනාශයක් කියලා ආහාර හිඟවිලා ගියොත් එහෙම කන්න දෙයක් නැත්නම් ගස්වල කොළපොත් කනවා ඒවැය ඉන්න මිනිස්සු ගොඩ වැටිවල ඉන්න අය අර නැවක ගිහිල්ලා එහෙම ගිහිලා අතලමං වුණොත් එහෙම කරන්න දෙයක් නැහැ. මැරිච් එකාගේ මල මිනිහ මස් හරි කලාවෙන් කනවා අහුවේ මල මුත්‍රා කියලා බලන්නේ මොනව හරි කනවා බොනවා විපාසෙත් දෙම්සොටු කියලා බලන්නේ නැහැ. ඒ තරම් බඩිකින්න අමාරුයි. ඒ තරම් දින්න. මේ සාමාන්‍ය මිනිස්සේ කය කියලා දැනෙන මට්ටම මෙච්චරනම් කර්ම ශක්තියෙන් අර දුක විඳවන්න. හැදිච්ච කය කොයිතරම් වේදනා සහගත වෙනවද? අපි තිහේ කියලා අහකට දාන මල මුත්‍රා ටිකක්, දෙම්සොටු ටිකක් අමෘතයක් හම්බුනා වගේද කය ගහගෙන උන් එනවා එක ගන්න. අර බඩිකින්නේ අමාරුට උන් දෙක ඒ තරම් ප්‍රියයි. හැබැයි ගිලින්න බෑ ඒකත් ගන්න බෑ. ඉලෙන්නේ අන්නේ ඒ වගේ දුක් විඳින කොරසක් ඉන්නවා. ඒ කොරස නෙමෙයි මේ කිව්වේ. හැබැයි තින් දෙවන කට්ටියයි තින් කරගන්න කට්ටියයි දෙක මම ඔය ඉතිසලක් කියවා මේක වෙනස් කරගන්න එපා. මේක වරද්ද ගන්න එපා. තින් දීම එකක් තින් අනුමෝදන් වීම එකක් දස පුණ්‍ය ක්‍රියාවලී කාරණා දෙකක් ඔය කියන්නේ. තින් අනුමෝදන් වීම එක පුණ්‍ය ක්‍රියාවක්. 10 එකක්. තින් දීම තව එකක්. ඒ කාරණා දෙකක්. පින් අනුමෝදන් වෙන්න බැරි අය ඔය කියන දැන් ඔල කියන්නේ. පින් දෙනවා කියන එක නැහැටි අර බුදුරන් වහන්සේ දේශනා කරේ ධර්මතාවයක් අනුව සලාගෙන ගිහිල්ලා ඥාති ප්‍රේතයයි මිසන්ට හරි යන්නේ ඒක. අපි කෙනෙකුට සෙත් පතනවා. ජීවත් වෙලා ඉන්නකල සෙත් පතුවොත් ඒ සෙත වදිනවා. මොකද සෙත් කරනවා කියන්නේ. යහපත් දෙයක් කරලා යහපත් දෙයකින් ඔහුට සතුට වෙන්න යහපතක් පලවන යහපතක් වේවා කියලා අපි කියනවා. මම මේ කරන සෙත් වලින් ඒ තේන සත්‍යයෙන් සුවත් හේතු මේ සත්‍යයෙන් සිතක් වේවා. ඒකත් එක්තරා වින්දීමක් තමයි. පින් කියන්නේ 아무ත જાතියක් නෙමෙයි පිනවන්න සුදුසු යමක් ඇත්නම් හේතු තියනවා නම් පිනවන්න අවිද්‍යාවෙන් නෙමෙයි මොනවා හරි හේතු ආගිට කුසල මූලයේ මුල් කරගෙන අලෝභය අධීසී අමෝහය මුල් කරගෙන සිද්ධ වෙන යහපතක් තියනවා නම් එතන පටන් ලෞකික පිනවීම වල සුදුසුයි පිනවනවා කියන්නේ අපි මේ පංචකාම සම්පත්තියෙන් ආස්වාද විඳින එක නෙමෙයි ඔය කියන්නේ ඒ පිනවීම වෙනත් අපිට සතුටු වෙන්න පුළුවන් දේවල් තියෙනවා යමක් කරලා. ඒ සතුටු වෙන්නේ ඒකේ අවසානයේ බලලා. කරපු දෙයක ප්‍රතිඵලය මට මෙහෙම යහපතක් සිද්ධ කරනවා කියලා දැනගන්න ලැබුණොත්. ඒ න්‍යාය ධර්මයේ තේරුම් ගත්තාම ඒ කාරණේකදී අපිට සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒකට කියනවා පිනවන්න පුළුවන්. පහන් හිතකින් යුක්තවයි අපි ඒක කරන්නේ. පහන් හිතේ කියන්නේ පහනක් වාගේ ආලෝක ස්වභාවය ඇති හිතක ස්වභාවයක් තියෙනවා. අඳුරු නැහැ පේනවා කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද? මෙහෙම හිතුවොත් මෙහෙම කිව්වොත් මෙහෙම කළොත් ඒකේ ප්‍රතිඵලය මෙන්න මේ જાති එකක්. සසරේ සැරිසරලා කවදා හරි කෙලවර කරන්නේ කවද්ද? මාර්ගඵල අවබෝධයක් කරගන්න ප්‍රඥාව දිනු කරන්නේ මේ ධර්ම මාර්ගය අවබෝධ කරගන්නේ කවද්ද? ඒ තාකල් මම කැමැති වුණත් නැතත් මේ බයෙන් මැරුණාම තව භවයක යන්න වෙනවා. ඒක වළක්වන්න බෑ. කවදා හරි අරිහත්ත්වයට පත් වෙනකම් ඕක වළක්වන්න බෑ. අනාගාමිනොත් කොච්චර මට ඉපා කිව්වත් හරියන්නේ නැහැ. බවලෝට යන්න වෙනවා. සුද්ධාවාසිය ගිහිලට උපදින එකත් භවය. සෝවාන් සකෘදාගාමිනොත් ඒ දෙකෙන් එහෙලපත් වුණත් මට නම් මේකින් අවසාන කරගන්න ඕනේ කියලා හරියන්නේ නැහැ. තව කාම ලෝකේ භව ගන්නත් උන සවතුලටත් අධ්‍යව ලබා යන්න ඕනේ. ඉන් මෙන්න මේ වගේ පෘථග්ජන අවස්ථාවේ ඉන්නවා නම් එහෙම කෙනෙක් කොච්චර කල් යන්න වෙයිද දන්නේ නැහැ. මෙන්න මෙච්චර අද්භව ගානයි මෙයාට ගෙවන්න තව තියෙන කියලා එහෙම යොරයක් කරන්නවත් බෑ. එහෙම කොහොමවත් මින්මත් තියන්න බෑ අනන්තය යන්න වෙනවා. මොකද මේ අවිද්‍යාව අනුසයත් එක බිඳිලා නැහැ. සක්කායි දිටි විතිකිච්ඡා සීලබත පරාමාස කියන මේ සංයෝජන තුන අනුසයත් සමග බිඳිලා ගියා නම් තමයි නිවන ස්ථිර වෙන්නේ. සතර ගමනේ ඒකාන්ත අවසානයක් ඔහුට හිමී කියන වචනේ කියන්න පුළුවන්. ඒද මෙහා ඉන්න ඇටක කියන්න බෑ. ඔන්න ඔය වගේ වෙලාවකදී යම්කිසි පුද්ගලෙක් මෙතනින් මැරෙනාම විවිධාකාර භවවලට යන්න පුළුවන්. දුගතියට යන්නත් පුළුවන්. සුගතියක උපදින්නත් පුළුවන්. දැන් මෙන්න මේ වගේ අවස්ථාවකදී අනකොට මේ පැවැත්මේ යන තාකල් දුගටියද කියොත් මහා දුක. ඒක කියලා නිම කරන්න බැරි දුකක්. අද්භව කොහොමද සැපයි කියන්නේ බෑ රවට්ටන එක මිස. කොච්චහරි සැපේ අවසානයේ කෙලවර වීමේදී දුක. ඒකෙන් මිදෙන්න බෑ කවදා හරි විඳින්න සිද්ධ වෙනවා. දුක එනකොටම දුක. හටගත්ත යමක් ඇත්නම් විවිධාකාරයෙන් ඒවට උරුම දුක එල්ල කරලා කෙලින්ම එන්නේ දුකක් වශයෙන්මයි. දුක එනකොට අසහනකාරීත්වය වැඩි. දුකට හේතු වෙන අනිත්‍ය දේ එනකොටම හරියට දුක වැඩි. අසහනිය වැඩි. සැප ගෙවෙනකොට අසහනිය වැඩි. එහෙනම් ගෙවෙන්නේ නැති සැපක් නැහැ. දුකක් නැහැ ඉතින් තියෙන්නේ නැහැ සත්වයකට. සැපක් කියලා આવොත් ඒක ගෙවෙනවා. අපි කොච්චර අකමැතිනම් බලාපොරොත්තු වුණා දුකට හේතු කාරක එනවා. අනිත්‍ය අරමුණු වෙනවා. ඉස්තරමුණු ආවත් අරවත් ඇයිද යනවා වගේම ඉස්තරමුණුත් ඇයිදilla යනවා ඒක ස්වභාවය එනවා ගෙවෙනවා මතු වෙනවා ගෙවෙනවා ඔය දෙකම අනිත්‍ය අප්‍රිය දෙයක් ආවොත් මේක දුක යන අවුතියෙන් කියන්න උගන්නන්න දෙයක් නැහැ එනකොටම දුකයි ගෙවෙනකොට නෙමෙයි ඒක දුක එනකොට ඊට ප්‍රිය දෙය හරි වහල්කොට වටනා දෙයක් හමුණාගේ බදා ගන්න හැදුවට කි ගෙවෙනවා ගෙවිලා වැනසිලා යනකොට අනේ විච්ච දෙයක් කියලා දුක වෙනවා මේ දෙකෙන් අහක් වෙච්ච ලෝකයක් නැහැ. ලෝකේ ස්වභාවය ඔන්න ඕකයි. ඉතින් මෙන්න මේ වගේ ගමනකදී අපිට යම් කිසි ආකාරයකින් මේ ඇතිවෙනා වූ දුක් කරදර ඇති වෙන ගමන තුල යම් කිසි කෙනෙකුට සාවකාලික හෝ මේ සසරදී මෙතනින් මැරිලා ගිහිල්ලා හතරපා දුකට වැටෙන්න තියෙන වේරෙන්න තියනවා නම් ඒක සතුරු වෙන කාරණයක්. බෞද්ධත්වයේ තේරුම් ගත්ත කෙනෙකුට ලොකු සතුටක් වෙන්න හේතු ගොඩක් තියෙනවා. සුචරිතය පිනක් දහමක් සිද්ධ කරලා ඒ ගුණය නිසා මනුස්සත් බවක් ලබන්න පුළුවන් හැකියාවක් එහෙම තිබුණා නම් සුගතියක් ලබන්න පුළුවන් වුණා නම් ඒකාන්තයෙන් මේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගෙන යථාභෝධිය ලබා ගන්න සුදුසු පරිසරයක් නේ මට හම්බ වෙන්නේ. ඒ නිසා ඒ අධ්‍යයයේ මොන දුකක් ආවා ඒක නිකම්ම අපතයන් එකක් වෙන්නේ නැහැ. මොකක් නිසාද? ආර්ය මාර්ගයේ ටිකක් හෝ මාර්ගයට ඇසුරු කරගෙන බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සවුන් කෙරෙහි චිත්ත ප්‍රසාද වාක්‍යයක් හෝ ඇවිකල තිබිලා ඒ හේතුවෙන් සුගති අධ්‍යායක් ලැබුවා නම් ඒ අධ්‍යාය මෙහෙ යමෙන්නේ සම්‍යක් දෘෂ්ටික කුලයකට. සම්‍යක් දෘෂ්ටික දහම් අහන්න පුළුවන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්න පුළුවන් විදිහ ක්‍රමයකටයි ඒක මෙහෙවිලා ඉන්නේ. එහෙනම් කවදා හරි අපිට පුළුවන් වෙනවා නිවන් මාර්ග පාදා ගන්න පොඩ්ඩක් හෝ ඒ පැත්තට ලං වෙන්න එහෙම අධ්‍යායක් ලැබුණොත්. එහෙනම් පෘථග්ජන පුද්ගලයාට පිනවන්න අන්න ඒක සුදුසුයි. සතුරු වෙන්න පුළුවන් කාරණයක් මොකක් නිසාද? සතර අපහ දුකෙන් නිදහස් වීමත් සියලු දුකෙන් නිදහස් වීමට මාර්ගයේ පූර්ණ්‍ය කර ගැනීමට ඒ පැත්තට අවතීර්ණ වීමට මඟ පෑදීමක්. මෙන්න මේ කාරණා දෙක සිද්ධ වෙන නිසා එහෙම එකක් ලැබෙනවා නම් මේ දුක් විඳලා වැඩිය හොඳයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. පිනවන්න පුළුවන්. ඔන්නේ පිනවන එකටයි පින කියන්නේ. ඔන්නෝ පිනවන්න පුළුවන් දෙයක් තමන් කරගන්නවා නම් ඒක තමන්ට කරගත්ත පිනක් වෙනවා. ඔහොම පිනවන්න පුළුවන් දෙයක් අනිකෙකුට දෙන්න පුළුවන් නම් පරිසරය හදන්න පුළුවන් නම් අවිලාස සතුට වෙන්න පුළුවන්. ඒකනේ ගෝචර වෙච්ච පුද්ගලයාට සන්තෝෂ වෙන්න කාරණයක්. පිනවන්න කාරණයක් හම්බ වුණා වෙනවා. මෙන්න මේකට කියන අනුට පිනක් දෙනවා. අපි ඉතින් ආයේ මොනව හරි සල්ලි පිටියක් වගේ ගිහිල්ලා දෙනවා වාජ ජාති එකක් කියලා පින් දෙනවා කියන්නේ. ඒක තේරුම් ගන්න බැරි නිසා කියන හිතන එකක්. හදාගත්ත මොනව හරි ගුලියක් ගිහිලා අනික වෙන දෙනවා කියන එකල වලා පින කියන එකත් පින කියන එක ගොඩනගෙන ක්‍රම රටාවක් තෝරා ගන්න ඕනේ. අපිටම යම් කිසි පුද්ගලයෙකුට මානසිකත්වයේ අඳුරුයි. කල්පනා කරන්න බලනවා කල්පනා කරන්න හදුවල කල්පනා ශක්තිය නැහැ. උනේ මොකද්ද කියලා හිතා ගන්න හැකියාවක් නැහැ. තමන් කරගත්තු පාප කර්මයන් නිසා මුලා වැඩිලා ඉපදුනොත් එහෙම මුලා සහගත උප්පත්තියක් ලැබුවොත් එහෙම තමන්ට තේරෙන්නේ නැහැ මම මොකද්ද කරන්නේ මොකද්ද කියන්නේ. අලුතලමින් තමන්ගේ ජීවිතය රැක ගන්නවත් ඕනේ කියලා හැඟීමෙන් කොරණ එක තේරලා ගන්න බෑ. ඌට පංචකාමී මොනව හරි ඌට යම් කිසි දෙයක් ගිජුද ඌ ගිජුදේ පස්සේ ඔහෙ දුවනවා මිසක් වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේ මානසිකත්වයේ දුර්වල වුණාම සිරිසන් ගතියට ආපුහම ඇති වෙන දෙයක්. ඌර වර්ණ මිනිස්සු ඌරන්ට කන්න ටිකක් දුන්නාම එකෙක් කැදිලා විදහාක කෑදරකට අර කණ්ඩ එනවා. අර ඌර වර්ණ මිනිස්සයා මොකද කරන්නේ? විවිධාකාර ක්‍රම රටාවල් උන්ට තියෙනවා. නිල දාන්නවා. කණින් ඇදලා හිටන් කන අසලා පොඩි පිහියා කැල්ලක් කවනවා. ඒක එකේ පැතිවල මිනිස්සු කරන ක්‍රමයක්. කෑ ගහන්න ඉන්නේ නැහැ, දඟලන්න නැහැ, ඇකිල්ල වැටෙනවා මැරිලා. ඒකක් ගලන ලේඩිය කන්නේ ඊළඟ අදුවගෙන ඉනවා ඉතින්. අරුණ හම්බුන පාර මට හම්බේ කියලා ඌ හිතන්න දන්නේ නැහැ එහෙම හැකියාවන්නේ. තවත් එකකින් වරන්ඩ ඕන ඒක කණ්ඩැල්ලා. ඒකකින් තන ඇදලා පිහි කැල්ල වස්සකම ඌත් මැරලා. මේ ඌර වර්ණ මිස කරන තරක් ක්‍රමයක්. දැන් සමාන් තියෙන මරණයේ තියෙන කාරණයක් නේද මේ කියලාවත් උන්ට තේරුම් ගන්න බැහැ පිනිපිනි දිනදී. අපිට වෙනාට උන්ට තේරෙන්නේ නැහැ ඒක. එහෙම සත්ත්ව කොටස් ලෝකේ ඉන්නවා. මිනිස්සුයත් ඉන්නවා. මම මෙහෙම කළොත් අනාගතයේ මට මොකක් වෙයිද කියලා හිතා ගන්න බැරි අය බොහෝ කොට. ඒ නිසාම අමාරුවේ වැටෙනවා. පහ කළ යුතු දේවල් කරනවා. පිනවල සුදු දේවල් නෙමෙයි කරන්නේ. පහ කළ දැමිය යුතු දේවල්. ඒවා තමයි කරන්නේ. පහ කිරීමට යමක් විය යුතුද? ඒක කරන්න කරගෙන පහ වූ දේවල් කරනවා. පහ කළ යුතු දේවල් කරනවා. පව් කරනවා කියන. පිනවල සුදු දේ කරනවා. පින් කරනවායි කියන. ඉතින් පින් පව් තෝරා ගන්න ඔය ක්‍රමයේ දකින්න ඕනේ. ඉතින් මේ අපි කෙනෙකුට පින් දෙනවා කියන ක්‍රමෙත් දකින්න ඕන. අපිට පුළුවන් නම් යම්කිසි කෙනෙකුට මන්ද බුද්ධිකව ඉන්න කෙනෙක්ගේ මනස ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන පසුතලයක් ගොඩනගන්න. ඒ හේතුවෙන් ඔහුට පසුතලය ගොඩනගෙනවා. ඒක ඔහුට යහපත. සමහරවිට අසනීපයක් තියෙනවා ඔළුවේ කැරකිල්ල. ඔහුට ඕනකම තියෙනවා මේ ආර්ය මාර්ගය අහගන්න දැනගන්න වඩන්න ඒක තේරුම් ගන්න. බණ අහන් ගාපුවාම කලන්තේ කැරකිල්ල ඒ වගේ එකපාරයක්වත් මතක තියාගන්න බෑ. මෙහෙම ලේදා. දැන් ඒ රෝගයට විවිධාකාර හේතු තියෙන්න පුළුවන්. අපි දකින්නේ පැත්තයි දෙකයි. සමහරලාට වාත කුපිතයක්, පිත්තම් කුපිතයක් මුල් කරගෙන අර කියන්නා වූ උමතු භාවයක් නැත්නම් ක්ලාන්ත භාවයක් කැරකිල්ලක් ඇති වෙන්න පුළුවන්. මේ එක පැත්තක්. යම්කිසි අමනුෂ්‍ය උපද්දරයක් මුල් කරගෙන අර විකෘති ඇති වෙන්න පුළුවන් තව පැත්තක්. එහෙම නැත්නම් කර්ම බලවේගයක් මුල් කරගෙන මේ විෂ කරන යම්කිසි අපිට නොපෙනෙන විදිහේ සියුම් කිරණ ධාරා එහෙම දෙයක් කර්මජ රූප වාසේ නිපදවිලා ඇවිදilla හෝ ඒ බුද්ධිලාගේ මනස විකෘති කරන්න ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් අපිට නොපෙනෙන පැති මෙන්න මේ වගේ යම්කිසි ක්‍රමයක් කෙනෙකුට අපිට පුළුවන් නම් ඒ බුද්ධිලයාගේ ඒ දෙයක් සංසිඳවලා බුද්ධිලයාගේ මානසිකත්වයේ හැලගස්සන්න අපිට යමක් කරදන්න පුළුවන්. ඒ කරන සියලු කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම තුලින් කරේවි යමක් ඇත්නම් ඒ සියල්ලම පින්දීම තමයි. අයි පින්දෙනවා කියනවා ඉතින් අපි ඔය වචනේ ගාථාවක් කිය කිහිටියට ලොක හරියන්නේ නැහැ. පුණ්‍ය සාගත කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම තීරුම් බලගින්. දැන් මේවා ලෝකයාට දෙන්න වැයිද පුළුවන්ද කියලා හිතලා බලන්න ඕනේ. පොතේ හොයන්න දෙයක් නැහැ ඒතොර අපිට තේරෙනවා. ඉතලා වින කියන්නේ මොකද්ද? ඒක තීරුම් බලගින්. අනික් කෙනෙකුට පිනවන්න සුදුසු දෙය ඉන්නේ හැදෙන්නේ කොහොමද කියලා දැනගෙන ඊට සුදුසු දෙයක් පෞසලයක් හදන්න අපිට හැකියාවක් තියෙනවද නැද්ද කියලා දැනගත්තාම තව කෙනෙකුට පින් දෙන්න පුළුවන්ද වැයිද කියන ප්‍රශ්නෙට පිළිතුර අපිට එනවා. පින්වත් තෝරාගත්තේ නැතුවම තමයි අපිට පින් අපි කරගන්නා මිසක් කොහොමද කාටවත් දෙන්නේ? ඔය තර්කේ එනවා. චේතනාවෙන් තුල පින් කරන්නවත් බෑ, පව් කරන්නවත් බෑ කියලා මෙහෙම බුදුපණේ තියෙනවනේ කියලා. ඔය තර්කෙත් ගේන්න පුළුවන්. මේ චේතනාවෙන් මොකද්ද කරන්නේ? චේතනාව තුළින් යම් කිසි දෙයක් හොඳට හෝ නරකට හිත පිහිටවලා කරන්න පුළුවන්. නරකට පිහිටෙව්වොත් ඒක පව් කියන පැත්තට ගොඩනැගෙන හිතවිලි ක්‍රියාවෙන් ඒකෙන් ගොඩනැගෙනවා. ඒ ගොඩනැගෙනකොටම චේතනාවත් එක්කලා නැගින හිත ස්වභාවී ශක්තිය නිකුත් කරන නරක පැත්තට. පව් පැත්ත එකක් නම් කලේ නරක පැත්තට ශක්තිය නිකුත් කරනවා. ඒක හොඳ පැත්තේ විනෝන පැත්තේ එකකට නම් කලේ චේතනාවක් මුල් කරගෙන කරනකොට ඒ චිත්තජ රූප නැගිලා කර්මජ රූප ආදී වශයෙන් නැගින ක්‍රමයක් තියෙනවා. සාජාත කර්මසක් චිත්තජ වශයෙන් ඒ මොහොතේ නැගිනවා. නානාක්ෂණික කර්මශක්තිය කියලා ඉදිරි කාලයේදී හට ගැනීමට අවශ්‍ය කරන එක්තරා ශක්ති විශේෂයක් නාමමය ශක්ති විශේෂයක් නැගිනවා. මෙන්න මේ නැගින ශක්තිය තමයි ඒ සූරු තැන්ට ගිහිලා පිහිටන්නේ. අපි යම් කිසි පැතුවේ නැල හිත ගොඩ නැගුවේ කෙනෙකුට යහපතක් වෙන විදිහට නම් අපි ඒක උඩින් මත්තෙන් හොයලා බලනකොට අපිට ආවර්ජනා කරන්න හැකියාවක් නැති නිසා ඒ සත්‍යය කොහෙද ඉන්නේ කියලා තෝරාගන්න බෑ. අපෙන් අවේද අසාධාරණ වෙච්ච සත්‍යය කොහෙද ඉන්නේ කියලා අපිට තෝරාගන්න බැරි වුණාට මේ නවන මොහුගුරා ගියේ තත්ත්වෙටපත් වුණොත් ඔය මානසිකත්වයේම ගෝචර වෙන එකක් තමයි සත්‍යය ඉන්න දැන්. විශේෂයෙන් තීක්ෂණ මහ දිවසක් තියෙන කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම අනේ ස්වාමීනි මම බල්ලෙකුට වහා දුන්නා බල්ලා මැරුවා මට ඔක මතකයි අනේ ස්වාමීනි මං මේ ගේ බලව බල්ලට මොකද වුනේ ඌ කොහෙද මහ දිවස් ඇති සිදුකපාත් ඥානේ පහලලා ඉන්න වික්ෂුන් වහන්සේනමක් සග්‍රාතන් වහන්සේ නමක් හරි එවන් උත්තරමයන් වහන්සේ නමක් ඉන්නවා නම් අදිස්ථාන කරලා බැලුවොත් එහෙම කොහෙද ඇතර ඉන්නේ මේ කොහෙද සිද්ධ වුනේ මල්ලෙක් මම මැරුවා කිව්වා නම් ඇත් කීතුරිය ගන්න ඕනේ මාතෘකාවට යන්න පුළුවන් උන්වහන්සේ හොයාගෙන ආ බල්ලා මැරුවේ අහවල් කාලේ ඔය සිද්ධිය වුණේ දැන් අවුරුදු මෙච්චරකට ඉතෙල්ලන්නේ අනේ ස්වාමිනේ එහෙමයි ඔය සිද්ධ වුණේ ඔබලා ගෙදර ඇවිල්ලා පුස්තිය ගෑදිලා එක වලද කණ්ඩායම් කිරන්නේ ඔබට ඔක බයිලා ගන්න බැරි නෝ වහදුන්නේ මෙච්ච සිද්ධිය තියෙනවා ඒකත් කියන්න පුළුවන් අරමුණු වෙනවා ගෝචරයි මේ වගේ මනසට සියල්ල ගෝචරයි මනස වැහිලා ඉන්න නිසායි මේක දකින්නේ ඇත්තේ අන්න ඒ නිසා අපිට ඕක දැකේ නැතුව අර සිද්ධිය සිද්ධ වෙනවා. ඔතන සිද්ධ වෙන්නේ එහෙම දෙයක්. අපි විලක් කරලා යම් කිසි කෙනෙකුට ඇල්ල කරලා දෙනකොට ඒක රහ එල්ල වෙලා ඒක ක්‍රියාත්මක වෙනවා කොම්පියුටරයක් වා. ඒක එහෙම වුණාද කියලා දැනගැනීමේ තවත් මාධ්‍යයක් තියෙනවා. ඒක තමයි දිවස් මාධ්‍යය. ඒ මාධ්‍යය නැగిලා තිබුණ කෙනෙක් නම් තමන් ඒ කරනකොටම ඒ කොහරද ගියේ කොහොමද යන්නේ කියලා දැක්ක හැකියි. ඒක තමයි මේ කෙලෙවිඩ පින ගියාද නැද්ද කියලා හොයාගන්න දැනගන්න ක්‍රමය. දැනගන්න බැරි වට හිද්දී එහෙම වෙනවා. දැන් ඔය එක්තරා ක්‍රම රටාව. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. අපි දන්නේ නැති පැටි විවිධ ක්‍රම වලින් දැනුම් ගන්න පුළුවන්. මේ චිත්ත වේගය හරි වේගයෙන් විහිදිලා යනවා. විහිදිලා ගියාට දන්නේ නැහැ කොහොමද මේක වෙන්නේ කියලා. අපි හිතමු අපි අපේ හිතවතෙක් ඉන්නවා. කවුරු හරි දැන් මේ හිතවතට ගහන්න එනවා. හතුර කණ්ඩායම. කොවරු. අල්ලවියව ඉන්න තැනින් කොයිපි? ඔහොම කෑ ගහනවා. දැන්තර මිනිහ මිනිස්සෙක් යාගේ හිතවතෙක් ඉඳලා කෑ ගහනවා. ගුණපාලු ඔබ අල්ලන්න එනවා. ඉන්න දිහාකින් හැංගිය පැනලා දුවපිය. කියලා කෑ ගැහුවා. දැන් ගුණපාල කොහෙද ඉන්නේ කියලා අර කියපු එක කෑ ගහපු එක දන්නේ නැහැ. තමන්ගේ මිතුරා ගුණපාල නම් එයාගේ හතුර නම් අල්ලන්න ඇවිදilla ඉන්නේ. තමන්ට කරන්න පුළුවන් උදව් මොකද්ද? බුලුවන් අයියෙන් ළඟ ඉන්නවා නම් ඇහෙන මට්ටමක ඉන්නවා නම් ඌට ඇහෙද කෑ ගහන. දැන් මම දන්නේ නැහැ කන්ද මුදුනේ ඉන්නවද ගේ ඇතුලේ හැංගිලා ඉන්නවද වෙන ගෙදරක ඉන්නවද මේ උඩ පාරේ ඉන්නවද පල්ලේ පාරේ ඉන්නවද එකක්වත් මම දන්නේ නැහැ. ඒ මම කෑ ගැහුවා ඉන්න දිහාම පැහැදිලි. ළඟ හල මහලක ඇහෙන සද්ද මානේ හිටියා නම් ඇහෙන්නේ නැද්ද? සැල්ල දුවන්නේ නැද්ද? පේරෙන්නේ නැද්ද? අන්න අරක කෑ ගහනවා මං අල්ලන්න හවලියුන් ඇවිදilla ඉන්නවා කියලා. ඇත්තනම් කාරණේ හරි. දැන් මම ගියොත් උන්ට කොටු වෙනවා. මං පැල්ල යන්න ඕනේ කියලා පැල්ල යනවා මිනිහා පේරේ. දැන් ඇහුවත් එහෙම ඔබ ගුණපාලන සංඥාවක් දෙන කොහෙ ඉන්නවා කියලා දැනගින්න ඇහුවා. මම දන්නවා දින්නේ දැන්. ඉන්නවා නම් ඇහෙන්ද මං කෑ ගහුවා. කොහෙ හරි හිටු නිසා ඌට ඇහිලා ඌ පේරු. දැන් මේ තරම් පොඩි උපමාවක්. මේ වගේ අපි කෑ ගහන්න අපි මේ ශබ්ද කරනකොට මේ භෞතික ලෝකේ විහිදෙන නැත්නම් මේ බාහිර මේ ශබ්ද කම්පණය මේ කටේ විහිදෙන ශබ්දයෙන් වාතය කම්පණය කරලා මේ කන් වලට ඇහෙනවා මස්ලේ කන්ට ඇහෙන ශබ්ද මාධ්‍යයක් ඒක. අපි දන්නේ ඔච්චරයි. නමුත් අපි හිතවිල්ලක් නැගෙන ගානේ චිත්ත විපහාර නාදී කියලා ශබ්දයක් නැගෙනවා. ඒක බොහොම සියුම්. යම්කිසි සියුම් කය තියෙන සත්ව කොට්ටාස ඉන්නවා අපි ඇහෙට පෙවුන්නේ නැතුවට. කර්ම විපාක ඉදි වශයෙන් ඒ ඇයට එනවා. අන්නේ සියුම් සද්ද අහන්න පුළුවන් දැනගන්න පුළුවන් ශක්තියක්. ඒක දිවසක් නොවුනට ඒ දැනගැනීමේ මාධ්‍ය උන්ට පහළනවා කර්ම විපාක වශයෙන්. ඔන්න ඒ ශක්තිය අපි වතුර වනකොට උඩ යට වට හැමතැනම විශ්ව ශක්තියක් වශයෙන් පැතිරලා යනවා චිත්ත මාධ්‍යයෙන්. චිත්ත කිරණ කියලා අපි ඔකට කියනවා. මෙන්න මේක පැතිරලා ගිහිල්ලා යනකොට යන්නේත් යම්කිසි ක්‍රම රටාවකට. අපේ ගති ලක්ෂණය මොකද්ද? ගති ලක්ෂණේ අරමුණු වෙලා තියෙන යොමු වෙලා තියෙන කොටෙන්ටද කෙවලු ආකාරයේ කරද? ඒ චිත්ත කින වාද්‍යයන් විහිදෙන්නේ ඊට අනුකූලව. අන්නේ විහිදෙන ශක්තිය තමයි ගිහිල්ලා ඒ සත්‍යයන් ඉන්න තැනට වදින්නේ. යම්කිසි අභව්‍ය ස්ථානයක දුගති ගතව හෝ ඉන්නවනම් අපෙන් අවරිත අසාධාරණ පත්තුන ගෝචර සත්‍ය කොතන හෝ ඉන්නවනම් කියලා අපි හිතවිල්ල නගෙනකොටම ඒ චේතනාව ඊදානුකූලව නැగిලා ශක්ති විශේෂයේ යොමු වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ ඉන්න තැන් වලට යන්න ඒක අපි දන්නේ නැහැ දැනගන්න ඕනේ නැහැ. ඒක තමයි කිව්වේ පසින වැහි බින්දු දන්නේ නැහැ කොහරද යන්නේ කියලා. ඇලදොල දන්නේ නැහැ ගංගාවට වතුර ගෙනියන්නේ කියලා. ගංගාව දන්නේ නැහැ මුහුද කරයි මේ යන්නේ කියලා. මුහුද දන්නේ නැහැ ගංගාවෙන් වතුර මහ කලහ එනවා කියලා. නමුත් ඔය කාරණේ සිද්ධ වෙනවා හිතක් අවශ්‍ය නැහැ උගොල්ලෝ. ඒක හිතකින් කරන එකක් නෙවෙයි ධර්ම සාධයක්. සිද්ධ වෙන ක්‍රම මාධ්‍යයක් තියෙනවා. මෙන්න මෙහෙම ක්‍රම මාධ්‍යයක් තුලින් තමයි පිනක් කරලා වතුරනකොට යන්නේ. චේතනාවක් අවසින්නේ පිනක් කරන්න. ඒක කරන පුද්ගලයා කොතන හරි කරනවා. ඒක තමයි සෝමනස්ස සහගත ඥාන සම්පවිත හිතකින් කරනකොට චේතනාව විතරක් නෙවෙයි ප්‍රඥාවත් ප්‍රදාන වෙලා තමයි පින කෙරෙන්නේ බලවත් වෙන්නේ. චේතනාව නැතුව කොහොමත් පිනක් හෝ පවක් කරන්න බෑ. මේක නිකම් ක්‍රියාවක් වෙනවා විතරයි. නමුත් චේතනාව ප්‍රදාන කරගෙන ප්‍රඥාවත් සම්බන්ධිර ආධාර කරගත්තාම සෝමනස්ස සහගත ඥාන සම්පවිත හිතක් නැగిලා ඒ පුණ්‍ය හිත
අනන්ත ලෝක සත්‍යයට යහපතට කෙවඳු ආකාරයෙන් හිතා විහිදවනකොට ඊට අනුකූලව විහිදින්න පැතිරෙන්න පටන් ගන්නවා. මෙන්න මේක පැතිරෙනකොට උඩ යට වට හැමතැනම විහිදෙනවා. එල්ල කෙලේ කොටෙන්ද ඒ කරා ගිහිල්ලා හිටන් සූරුදෙන්ට යනවා. කොළඹ යම්කිසි විකාශන මාධ්‍යයක ඉඳලා යම්කිසි ආකාරයෙන් ওই දිග තරංග, කෙටි තරංග, මධ්‍යම තරංග මෙහෙම අපි එක එක ඒවා හඳුනන තියෙනවා. ගුවන් විදුලි තරංග කියලා එකක්. ඒ වගේම රූපවාහිනී තරංග කියලා එකක්. අර කණුවකින් යවනවා පේන්නේ නැහැ. කණුව දිහා බලාගෙන ඉඳියා කාටවත් පේන්නේ නැහැ. මිරිංගුවක් වගේ පේන්නේ නැහැ. මේ කිරණ යනවා. හැබැයි විශාල බලයක් දුන්නොත් එහෙම මේ කරුවෙන් දුනහම ලංකාවේ අනික් කෙරවල වලින් ඒ මොහොතේ අහන්න පුළුවන් බලයක් විහිදෙනවා. තවත් වෙලාවකට ඒක ගිහිල්ලා වෙන රටක ඉඳලා අහන්නත් පුළුවන්. එච්චරක් උන් ඈතින් විහිදිලා යන මොහොතකින්. නෝ කණුව දිහා බලද්දී කොහොම මේකේ මොනවත් යනවද? මම බැලුවාට පේන්නේ නැහැ. ඈට පේන්නේ නැහැ. නමුත් විශාල බලවේගයක් යනවා. නැත් චිත්ත කිරණත් ඈට පේන්නේ නැහැ. විකාශනාගාරයෙන් ඒ කුරුණෙන් පිටේන තරංග වාගේ අපි හිතනකොට හදවත ඇසුරු කරගෙන මොළය ඇසුරු කරගෙන ක්‍රියාත්මක වෙන මේ සිටිවිලිත් එක්කලා ඔන්නෝම චිත්ත තරංගයක් විහිදෙනවා. විකාශනාගාරයකින් විහිදෙන කිරණක් වාගේ. දැන් ඕක විහිදෙනකොට අර ගුවන් විදුලි තරංගයේ විහිදවන කණුව හරි ඒ අවශ්‍ය කරන උපකරණ හරි දන්නවද? 60ක්ම 100ක් විතර ඈත ගෙදරක ගුවන් විදුලි යන්ත්‍රයක් තියෙනවා. ඒකේ රිංගෝල කතා කරලා කොටසක් යවන්න ඕන කියලා එහෙම හිතනවද? එහෙම එකක් තියෙනවද සම්බන්ධය? අර ගුවන් විදුලි තරංග වලට හිතක් තිබුණෙත් නැහැ. ඒ මාධ්‍යයන්ට හිතක් තිබුණෙත් නැහැ. නමුත් නිෂ්පාදනය වුණා නම් එක්තරා ධර්මතාවයකින් ගලාගෙන යනවා. ඒ මොහොතේම ඒක ගෝචර වෙන්න අවශ්‍ය කරන්න ආව ගුවන් විදුලි යන්ත්‍රයක් 60ක්ම 100 ගානක් ඈත යම්තරක තිබුණා නම් ඒක අවශ්‍ය කරන දේට ක්‍රියාත්මක කරලා තිබුණොත් ඒකද ඒක ඇතුළේ නැත්නම් ඒකෙන් අවශ්‍ය ප්‍රතිචාරයක් ලැබෙනවා. මෙන්න මේ වගේ අනුන්ට සාප කරලා අනුන්ට හිංගි හිංසා කරන යම්කිසි මිනිස්සෙක් ඇත්නම් ඒ ආයතත් සිද්ධ වෙනවා කාගෙන් හරි හිංගි හිංසා ලබන්න. මේ සතර ගමනේදී අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ඉදින හැටි මේ වගේ වෙලාවට මහා අනාථ තත්ත්වයකටපත් වෙනවා. අර හිංගි හිංසාවට ගෝචර වෙච්ච කෙනා කොයි ක්‍රමෙන් හරි අනුන්ට හිංගි කරපේකේ විපාක වශයෙන් හිංගි හිංසා ලැබුව කෙනෙක් හරි මොන හේතුවකින් හෝ අනුගේ හිංගි හිංසාවට ගෝචර අනාථ වෙච්ච කෙනෙකුට හරි අනේ මට කවුද විහිිත වෙන්නේ කියන නාව මානසිකත්වයක අනාථ භාවයක අදහසක් එනවා. මට විහිිත වෙන්න කවුරුවත් නැද්ද? ඕක තමයි අන්තිමට කෑ ගහන තැන. අනේ දෙයියනේ මට විහිිත වෙන්න කෙනෙක් නැද්ද? බුදු අම්මේ ඔය අමාරු අකුණාම අම්මට කෑ ගහනවා, බුදු අප්පේ කියලා කෑ ගහනවා, අයියෝ කියනවා. ඉතින් ඔය කාට හරි වැඩි පහල් දෙකුර කතා කරන සිරිතෙන් කෑ ගහන්නේ. මම බේරා ගන්න කෙනෙකුට. මෙන්න මේ මානසිකත්වය තමයි අර ගුවන් විදුලි යන්ත්‍රේ අවශ්‍ය කරන තරංගපන්තිදී යොමු කළා වාගේ හැම වෙලෙම අසරණ වෙලා ඉල්ලා හිටනකොට දෙර සාන්තිය ලබන්න අවශ්‍ය කරන පසුතලයේ හැදෙන පුද්ගලයා. දුගතියක අපායක ඉන්නවා නම් හැම මොහොතක් ගානේ විහිිත ඉල්ලා කෑ ගහන සිරිතක් තියෙනවා. ඒක නවත්තන්න බැහැ. මුළු ජීව විදිනකම ඔයක ඉනවා කොච්චර හරි. මහ වේරා ගනියෝ කියන ඇඟීමෙන් තමයි කාට හරි කෑ ගහන්නේ. ඔය ස්වභාවය තියෙනවා. මනුස්සයානම් දුකක් කරදරයක් එනකොට කවුද මට විහිිත වෙන්නේ? දෙයියවත් නැද්ද? අනේ මට විහිිත වෙන්න කෙනෙක් නැද්ද? ඔය අදහස කොච්චර හරි එනවා. බැටලා හරි ගඟේ වැටලා මුහුදේ වැටලා හැම ගිලෙන්ද එහෙම આવොත් ඕක හරි වේගයෙන් නැగిලා එනවා. කියන්නේ කවුරුන් නැත්නම් මරාලා දීලා කෑ ගහනවා මාව වේරා ගනියෝ මා ගිලෙන්ද එනවෝ කියලා පුළුවන් තරම් හයියෙන් හරි කෑ ගහලා වටපිට බලනවා අනුගේ ආධාරය. මනුස්සයෙක් කියලා ඇතින පොඩ්ඩකට ඔච්චර නා. අනත්ත දුක් විඳින සතර අපාගත සත්වයෙක් කියලා ඉන්නකොට බලාපොරොත්තු කොච්චර ඇති වෙනවද වේරා ගනින් කියන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවකින් ලෝක සත්‍ය දුක් විඳගෙන ඉන්නකොට ඒ බේරීමට අවශ්‍ය කරන සාන්තිය හිතකින් පතුලවනකොට ශක්තිය විහිදිලා ගිහිල්ලා ඊට අවශ්‍ය පසුතලයේ හැදෙන්න හේතු වෙනවා. ඒ හේතුවෙන් ඔවුන්ට යම්කිසි විදිහක අර අනිෂ්ඨ අරමුණු මගහරවලා ඊට ප්‍රිය අරමුණක් ඇවිදිලා එතනින් බේරෙන්න අවශ්‍ය කරන පසුතලය සකස් වෙන්න මගක් හැදෙනොත් විශ්වය තුළ ඔවුන්ට විනවන්න යමක් අපි දුන්නා වෙනවා. අන්න එහෙමයි මේ පින දෙනවා කියන එකේ තේරුම. ඔන්නෝග තමයි කියන්නේ දුන්නාම චේතනාව මුල් කරගෙන ප්‍රඥාව මුල් කරගෙන අවශ්‍යගෙන පිනවාඳ සූසුදේහවත් පින හදලා ලෝක සත්‍යයට යොමු කළ අපි විහිදෝනට විකාශනාගාරයෙන් විහිදෝන ශක්තිය වාගේ සුදුසාට සුදුසු දෙන ඇදලා යනවා. සුදුසු වෙලාවට හෝ ඇදලා යනවා. ඒවා ඉවර වෙන්නේ නැහැ. විහිදෝපු ශක්තියක් නිකන් නිස්සාරණේ අපත යන්නේ නැහැ. හිතක් පැතුවා නම් ඒක අහක යන්නේ නැහැ. අහවල් පුද්ගලයාට සිතක් වේවා කියලා වැයුවා නම් ඔහුට සුදුසු අවස්ථාව පරිසරයේ කවද්ද එදා වෙනකන් ඔබ නැති වෙන්නේ නැහැ. හැබැයි ඒ වගේම භයානකයි සාපකරණ එක. ඔකට හින ගහපන්. දුන්නොත් එහෙම ඕකට නැති වෙන්නේ නැහැ. ඒකත් යනවා සාපයක් වශයෙන්. ඒකල ගෝචර වෙන්න ඔහුට හේතු තිබුණොත් එහෙම හින වදින්නත් පුළුවන්. හේතු තියෙනවා. එහෙම නැත්නම් මේ තමාතුළු තියෙන රැකවර්ණයෙන් ආශිර්වාදකින් තමයි බේරලා හිටියත් අනුන්ගෙන් සාපයක් අපි දෙන්නේ අපි අනුන්ට සාප කරපු එක ප්‍රතිපාකීර ගෝචර වෙන්න හේතුකාරක තියෙන හින්දා. එහෙම වෙනකොට තමයි අනුන්ට හරි අපිට හෙන ගහපන් කියලා සාපයක් කරන්න හිතෙන්නේ. අපි අන්‍යෝ බේරලා තිබුණා නම් තමයි අනුන්ට උදව් කරලා තිබුණා නම් තමයි අනේ අහවල් එකට මේ පිළිලා විලසන් සුඛිත මුිත වේවා කියලා විනාද දෙන්න කාට හරි හිතෙන්නේ. ඔය ක්‍රමසටහන ඕකයි. මෙන්න මේ ක්‍රමයට තමයි යම්කිසි කෙනෙකුට විනාක් විහිදිලා පැතිරලා පිහිටන ක්‍රමසටහන. මේ කර්ම වේගයන් පිළිබඳව දකින්නේ ලෞත්‍රා බුදු පියාණන් වහන්සේ. අනික් කාට මේක ඒ අන්සාරයෙන් තෝරා ගන්නවා විසක් මේක පේන්නේ නැහැ. කර්ම බලවේගය යනවා එනවා පේන්නේ නැහැ. ඒවා තරාතිරම මට්ටම සිද්ධ වෙන කාලේ කොච්චර කාලයක් මේක ගත වෙනවද? මේක විපාක දෙන්නේ කොච්චර කල් යනවද? මේ අද්භවයෙන් නැත්නම් අහෝසි වෙනවද නැද්ද? මේක අවිද නිගමණය කරන්න බෑ. මේක ලෞත්‍රා උද්දච්ඡානීයයි ගෝචර. මහාකම්ම විභංග සූත්‍රයේදී විග්‍රහ කරනවා. සරියුත් සාමුදුරුවන්වත් මේක දක්ෂ නැහැ කියලා. ඒක ලෞත්‍රා බුද්ධ විෂයයි. ඉතින් අන්නේ කම යන යන ආකාරයේ බුදුරජාන් වහන්සේගේ දේශනා පරිදි තේරුම් බල ගන්න පුළුවන්. එහෙම වෙන බවට ප්‍රතිපල දකින්නවල තේරුම් ගන්න පුළුවන් යම්කිසි දිවස් ආදියක් තියෙනවා නම් ඒ ඇයි. එහෙම ක්‍රම හතාවක් තියෙනවා. ඒකේ මට්ටමේ හැටියට ඒක තේරෙනවා ඒ ඇයි. නමුත් මේක 100%ක් සහවුලින් දක්න අනාවරණ ඥානයක් ඉද බුදු පියාණන් වහන්සේලාගේ සර්වඥ සාත්‍යානේද. ඒ ක්‍රමයේ වෙනයි. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඔය ප්‍රමේයෙන් තමයි යන්නේ. සමානත්වයේ සමානත්වයේ ඇති වෙන ආකාරයේ සම්බන්ධ වෙන ආකාරයේ බුදු පියාණන් වහන්සේ විවිධ උපමා වලින් පෙන්නනවා. ගතියේ ගතිය සමාන වෙනාම එකතු වෙන හැටි. විවිධ ක්‍රම මාධ්‍යයන්ගෙන් පෙන්නලා තියෙනවා. අපිටත් ලෝකේ පේනවා එහෙම දේවල් ඕතරම්. මේ ලෝකේ නිර්මාණය වෙන ආරම්භයේදී පවා කවදා හරි මේ ලෝකේ මේ මහා පස්කඩු හැදෙන වෙලාවේදී පවා ගතියේ ගතිය එකතු වෙලා තමයි පස් කෑලි පස් රොන් එකතු වෙලා තියෙන්නේ. රොන් පොර අංශු එකතු වෙලා තියෙන්නේත් එහෙමයි. නොගැලපෙන දේ එකතු වෙන්නේ නැහැ. අනුකූල ගැලපෙන දේ එකතු වෙන හින්දා මේ පොළවේ හරස් කරක පස් කඩියක් හැපුවොත් එහෙම. කබොක් තියෙන පැත්තේ කබොක්මයි. කළු ගල් තියෙන පැත්තේ කළු ගල්මයි. අර කිරිවනා ගල් කියනවා තියෙන පැත්තේ කිරිවනා ගල්මයි. රොන් බොර තියෙන පැත්තේ රොන් බොරමයි. මෙන්න මේ පැත්තේ වසනම් ගලවල් කපන්න හොඳයි කියේ. කොහොමද රොන් බොර මේ පැත්තේද? මේ ලෝකේ ක්‍රියාත්මක වෙන විශ්වයේ හිතකින් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මූලික වනා වූ ශක්තියකින් ක්‍රියාත්මක වෙන පටන් ගත්තට පස්සේ ඒ ශක්ති විශේෂයේ විශේෂයේ මිශ්‍ර වෙලා ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ ශක්තියේ ස්වභාවයට අනුකූලව තමයි සතර මහා භූතියොත් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. සුසුසු දෙන්න සුසුසු වෙන එකතු වෙනවා. මහා වැස්සක් වැහැලා ගංගාවක් ගලාගෙන ගිහිලා වැලි තලාවක් ඇතුළේ වතුර බැහැලා ගියාට පස්සේ වෙනා ලොකු වැලි කන්දක්. වැලි තලාවල් ගඟේ තැවින් තැන පේනවා. වැලි තලාවකට ගිහිලා බැලුවොත් මේක හැදිලා තියෙන්නේ කොහොමද? එකතු වෙලා තියෙන්නේ කොහොමද කියලා. කළු පාට හීන් වැල්ලක් තියනවා නම් බර වැල්ලක ඒක එක පැත්තක. ඒක අනික හැමතැනම නැහැ. සැහැල්ලු හීන් වැල්ලක් තියනවා තව පැත්තක. මධ්‍යම ගානේ වැල්ලක් තියනවා තවත් පැත්තක වෙනම වැලි කන්දක් පේන්න තියෙනවා. ලොකු වැලි ගඳ ලොකු වෙනම වෙනම වෙන්න තියෙන පැත්තක විහිදලා බොරළු කැට තියෙන යසා පැත්තක තියෙන ඔය කලවම් විලා නැහැ. හරියට වාද්‍ය වෙනවා තියෙනවා එකින් එකට කොටසෙන් කොට ලස්සනට වෙන් වෙලා සමානේවට එකතු වෙලා මේ හට ගන්න හැටි. මෙන්න මේ වගේ සමානත්වයේ සමානත්වයේ යොමු වෙනවා සම්බන්ධ වෙනවා. අනිකේට යහපතක් කරනකොට ලෝකයට යහපතක් කළ කෙනෙක් ඇත්නම් අරමුණු වෙන්න හේතුකාරක හේදෙනවා. උඹට පොළ හිතා පහළ වෙන්නේ මෙන්න පසුතලයේ. ඒ පසුතලයේ එනකොට ඔහුගේ මානසිකත්වයත් කවදා හරි ඔහු කරපු හොඳක් තිබුණා. ඒක මුල් කරගෙන අරමුණු විලා ඒක මතකෙන්නේ නැ කියලා ඉඳ පටන් ගන්නවා. අනේ මමත් ලෝකයට යහපතක් කරලා තියෙනවා. කර්ම ශක්තියේ නේවා චිත්ත ප්‍රසාදේ මත කියලා. අන්න සූසු අවස්ථාව පසුතලයේ හැදෙනකොට පෙරවි වෙන හොට යනවා. සම්බන්ධ වෙනවා. ගතියේ ගතිය සම්බන්ධ වෙලා පසුතලයේ හැදෙනවා. මෙන්න මෙහෙම දෙයකින් තමයි අනිකෙකුට දෙන දේ යහපත වෙන්නේ. මේක තමයි බුදුරන් වහන්සේ දේශනා කළේ. චේතනාවෙන් කරන්නේ පින කරගන්න එකයි කවුරු හරි. කරපු පින පත්‍රෝණක චේතනාවෙන් නෙමෙයි වෙන්නේ ධර්මතාවයේ. ඒක චේතනාව සම්බන්ධයක් නැහැ. ඒක සිද්ධ කරා ඉවරයි. නමුත් කළ මොහොතේ පටන් ගන්නේ ක්‍රියාත්මකේද පටන් ගන්න. තොට ගහනවා මැරෙන්න කියලා අම්මට එහෙම පොල්ලක් ගත්තා නම් ගහන්න. නෑ නෑ ඔව් විදි කරා කියලා මොනවා කිව්වත් හරිය නැගි වැද වැටවල නෑ. තොට ගහනවා මැරෙන්න කියලා ගත්ත පොල්ල ගත්ත එකේ සාපි. කිව්වා ඉවර කරා බැල සමාගත්තා කියලා හරිය නැහැ. ඕකේ නෝ පස්සේ. ඒක සෙල්ලම් සාපියක් එහෙම නෙමෙයි. පස්සේ සමාගත්තත් පස්සේ සමාගත්තට පස්සේ හැම වෙයි මේ කරපු එකේ හොඳ වැද. නමුත් තොට ගහනවා මැරෙන්න කියලා පොල්ලක් අරගෙන අම්මට ගහන්න හැදුවා නම් ගහන්න ඕනේ නෑ. ගහන්න හැදුවා නම් ඇති. ඒක සත්පර ගානක් යන්න පුළුවන්. ඊට පස්සේ අමතක කරලා දැම්මා කියලා නම් ශක්තිය එහෙම නැති වෙන්නේ නැහැ. එතන පටන්ගින්න ක්‍රියාත්මක මොකද්ද? අනන්ත අප්‍රමාණ සංසාරේ කී දෙනෙක්ගෙන් ගුටි කාලා මරන හදලා බය වෙවුලන්න වෙන ඒවා අවස්ථා එනවාද දැන්? 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් කියන්නේ බෑ. කවුරු හරි අල්ලගෙන තෝ මරනවා කියලා මරන්න බිල්ලෙන් අල්ලගන්න පුළුවන්, ගහන්න හදන්න පුළුවන්. යන්තම් ඇති 99 වේන අපෝච්චියේ මට වෙන්න ගිය කගේ පපුව ගැහෙන්න වට ගත්තා. ලීට් එක උණුනා අරුම තව පොඩ්ඩෙන් මරලා දාලා යනවා. මොකද්ද මට මේ වෙලා තියෙන කරුමේ? ඔය ගිය සෝමාරිත් මං ගිහිල්ලා කොටු වෙලා එක සැරින් කොහොම මැරෙන්න ගියා. දැන් මෙයා ඉස්සරහක් ඊයේ පෙරේ ටිකක් වුණා. මේක ඉවරයක් නැද්ද මට? අර තොට ගහනවා මැරෙන්න කියලා අම්මා බය ගන්න හදිමිකේ පාපියාව නැගින් ඉන්නේ ඕන් ඔය જાතියේ. ඒ ඇති සියාත්මවට ගුණවතුන්ට අන්න ඒවත් එනවා හොවගේ. ඉතින් කොච්චර කාලයක් ඔයා ගෙවන්න වෙයි දන්නේ. ශක්ති විශේෂ එන්නේ එහෙමයි. ඒ වගේ කෙනෙකුට යහපතක් වේවා කියලා පින් දෙවිල්ලහම දීලා වැඩේ ඉවරයි. හැබැයි අපි වෙන මොනවා කරේ පස්සේ හිටියත් යහපත් හිතකින් කරපුදී අර වගේම ක්‍රියාත්මක වෙවි ඕම් කරා මෙහෙ යවෙන්න පටන් ගන්නවා. මේ විල එයාටත් යහපත දෙනවා වගේම සමාන ප්‍රතිචාර වශයෙන් සමානකත් යහපත එනවා සකවරණ වශයෙන්. අඳුන් යහපතක් කළා නම් සමානකත් යහපතක් එනවා. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපෙන් යම්කි කෙනෙකුට අවලක් අදාඥයක් වුණා නම් වරද වරද හැටියට කියලා සංවේගීටපත් වෙන්න ඕනේ. කොයිතරම් අපරාධයක්ද මගේ සිද්ධ වුණා නම් නොදැනුවත් සිද්ධ වෙලා තියෙන නොදැනුවත් කියන්නේ ඉවේ නෙමෙයි. මගේ මෝඩකමට මගේ මුලාවට මම මේවා කරලා තියෙනවා. කෙලෙවට හිංගිහිංසා කරලා තියෙනවා කවදාවත් නැති වෙන්නේ නැහැ. මොකද මම මේ දහමක් අහලා තේරුම් අරන් අද සුද්ධ වුණාට පිරිසිදු වෙන්න හැදුවට මේ දහම් අහන්න ලැබුණේ කවද්ද? ඊට ඉස්සර මම ආවේ සතර ගමනේ මොනවද නොකරලා තියෙන්නේ? එහෙනම් මං කොච්චර කෙනෙකුට අවිලා සාධාරණ කරලා ඇද්ද? අන්න ඒ වගේ තම තමන් දකින්න ඕනේ. එහෙම දකින්න විශාල සංවේගයක් ඇති වෙන්න ඕනේ. නොදැනුවත්කමට කියන්නේ මගේ තීරුම් ගන්න බැරිකමට. මහ සාප වෙන වැඩ අපරාධ කොච්චර කෙරිලා ඇද්ද? එහෙම දේවල් මට ගෝචර වුණේ යම් සත්‍යයකට මම අද මේ කරන ආශිර්වාදී යහපතක් කරන්න ඕනේ. කොතන හිටියත් ඒ ඇට මෙන්න මේ පින්පෙත් විහිදී පැතිරි විහිදා සුඛිතමිත වේවා කියලා. මේ විදිහට අදිස්ථාන කරලා චේතනා පිහිටවල සෝමනස්ස සාගත ඥාන සම්පීත හිතකින්. අර යහපත් දෙයක් කරලා පතුලන කොටේ සාන්තිය. මේ විශ්වය තුළ සාන්තියට හේතුකාරකන ඉෂ්ටප්‍රිය අරමුණු ඒ ඇකලා විහිදිලා යනවා. විහිදිලා ගියාට පස්සේ ඒගොල්ලන්ගේ මනසට ඉස්සෙල්ලා ධර්මයක් වශයෙන් ඕක සම්බන්ධ වෙනවා. මනංජ පටිච්ච ධම්මේසු පජ්ජති මනෝවිඤ්ඤාණ කියන සිද්ධාන්තේ. මනසට ධර්මයක් අරමුණු වෙනවා. ඒක ඉෂ්ටප්‍රිය ධර්මයක් තමයි හේත්පත්‍රවලට විහිදෙන්නේ. ඒක බලවත් නම් එහෙම. ওই ධර්මය කියන අනිදස්සණං අප්පටිගං ධම්මායතන පරියාපන්න රූපං කියන කුලසලයිති. කර්මජ චිත්තජ රූප ගොඩනැගිලා එල්ල කරපු තැන කරා ඔහුගේ මනස් කරා ගමන් කරනවා. මනසට ගෝචර වුණහම අන්න මනස ධර්මයක් ඝට්ටනේ වීමේ සිද්ධාන්තය වෙනවා. ඒතර මනෝවිඥානයක් පහළ වෙනා ඉෂ්ටප්‍රිය විපාකයක් කවුද ආවා? අරමුණු වෙච්ච දේ මනසට ආපු ධර්මයේ ඝට්ටනේ වෙච්ච ධර්මයේ ඉෂ්ටනා පියනා. ඔහු දන්නේ අවුට ඉබේම චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඔහුට දැනෙනවා මට අමුතුම සිංහ හිතට හරි සුවයක් දැනෙන්න පටන් ගත්තා. අම දුන්නා මහා සැර ගතිය පහළුවක් තියෙන කොහෙන් ගියාද නැයි පහළුව. ඒක දන්නේ නැහැ මොකෙන්ද උනේ කියලා. ඒ කර්ම විපාකයක් වශයෙන් ඔහුට ආපු හොදක් ආව නම් ඉනේ. නරක වැත්තට එනවා නම් පිළක් අය ගෑ ගහනවා. මට හරි බයක් දැනෙනවා පහළුවක් දැනෙනවා. නෑ ඉන්න බෑ කතණියෙන් ඉඳත් බය දැනෙනවා. මේ හිමයා කියනවා. මොකද හේතුව? ඒ හේතුව කියන්න මට තේරෙන්නේ නැහැ බය දැනෙනවා. අනේ විපාක සිත් එන හැටි ධර්මයක් ගන්න නෙවෙයි. හොඳට නරකට දෙකටම ওই විදිහට එනවා. මට කරදරයක් වෙයිද? මට දැනෙනවා මට මොකක් හරි කරදරයක් වෙන්න ඉනවා කියලා. කෙනෙක් කියනවා. අලකොල මියනකොල වගේ ඔක හැන්දද හැන්දි ගියයිලා බලයි ඔක හැත්තකට ලේ බල බලයන් කියලා කේ කියදිනවා එක වැත්ත කියලා මට කරපු මගේ හේල් කළ ගැබුවා මගේ තියෙන වත්තේ තියෙන කොල් පරාලේ අරන් ගියා මගේ තියෙන මේ ආවතෙන් තියෙන ඉතින් ගහේ ගිරිය කරාගෙන ගියා ඉතින් ඕවා වගේ කරේ ඔකට යොමුට ජීවත් වෙන්න බලම් බලම හැන්දි ගියයිලා බලයන් දෙයියනේ දෙයියෝ වලාගෙන කිය කිය යදිනවා ඔය මොහතක් මොහතක් ගානේ පිටකරන ශක්තිය විහිදලා ඇඬ පටන් ගන්නවා හේතු එහෙම තිබුණා යම් කිසි බුද්ධිලෙට එල්ල වෙලා වදිනවා පැදිලා ඔය සිද්ධිය වෙනවා මෙහෙම ක්‍රම සිද්ධාන්තයන් තියෙනවා ඒක තමයි කිව්වේ ඒක හිතෙන් කරන වැඩක් නෙමෙයි අපි හිතෙන් කරන්නේ ක්‍රියාත්මක කරලා දෙන චේතනාවේ ගොඩනගෙන එක විතරයි ක්‍රියාත්මකේ විතරා ධර්මතාවය ඔය බැරණි අය ළඟ එහෙම මන්ත්‍ර හතාවක් තිබුණා ඒ බැලුත් ඒ අය එහෙම වැඩ කළා සමහර ලාට ඒ කාලවල තිබුණා චෝර ඝාත කියන මන්ත්‍ර ක්‍රමය හොරකමක් කරගෙන ගියා නම් එහෙම හොරකමක් කරපු මුද්ගිලා සිහි කරලා එක්තරා මන්ත්‍රයක් මතුල්ලේ වෙලා නම් පහලක් තියෙනවා තුන් අරුවක් ඒ වාන දිබාම අර ඉන්නේ ගිනි ගත්තා වගේ රත් වෙලා දුවගෙන ඉන්නේ මෑත කාලෙකදී මේ පැත්තේ හිටපු එක්තරා විදිහක වයසක 100 කෙනෙක් හිටියා දැන් නැහැ දැන් කියන්නේ නැහැ කියන්න හොඳ නැහැ කොහෙද කායික කවුද කියේ යාගේ හරකේ කීරියා හරක අරන් ගියා ගියාට පස්සේ මටත් එහෙනම් සෙල්ලම් දාන්න ආයෙන්න ඉඳන්කෝ ඒනම් පොලේ වලක් හදාගෙන පුංචි වලක් ඉවුරට පානක් තිබා දවස හරක අරන් ගියේ කාට ගෙනියන්න බැරි වුණා දුර කැලේක වැඳගත්තු සම්බිද විකුණන්න හරක් මුදලාට මස් කඩේට විකුණන්න ගෙනියන්න හම්බුන්නේ අර මිනිස්සයාට උණ ගෑවිලා වේවුලන්න පටන් ගත්තා උණ ඇරෙනකම් බුදියාගෙන හිටියා දෙවිඳාගේ පාන තියනකොට ගිනි ගත්තා වගේ අඟ ඔක්කොම දැවෙන්න පටන් ගත්තා ඉන්නල් දැන් පටන් ගත්තා වැඩේ වැරදුනා ඉවරයි. යාගේ කාම් වාර්යාවට කතා කරලා කියව අනේ ගිහින් කියපන් හාල් මහත්තයා. උපාසක මහත්තයා කියලා කියන කෙනෙක්. උපාසක මහත්තයා ගිහින් කියපන් අනේ හරක ගෙනත් දෙනවා හරක ගිනිච්ච නැහැ කියලා. තොට හෙන ගහලා ගියත් මට කවන්න නැහැ කරන අපරාධවල තොරතුරු ටිකක් ඔය කරා මැරි මැරිය කියලා නිකන්. තුන්වෙනි දාසේ පාන තියෙනකොට ඉන්න බෑ කෑ ගහගෙන දුවගෙන ආවා. අනේ පාදක මහත්මයා මම පොඩි විහිළුවක් කළේ කිව්වා. මම කිව්වා. උඹ විහිළුවක් කළාද? මහත්මයා පොඩි විහිළුවක් කරා. ඒක පාදක මහත්මයා. එහාට වාස. ඔබත් අපි ගත්තා. මගේ අඟ පිච්චෙනවා ඉන්න බෑ. මන් නම් මේ වගේ ඊට පස්සේ කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ කියලා වේරෙන්න බෑ. ඔව් හරකා ගෙනහල්ලා අර ගාලේ වැදලා. තුන් මාසයක් හරකන ආවොත්. තනකොළ විදිය ගානේ කපලා හරකට ගෙනත් දීලා. පුළුවන් ද තොරව කරන්න? පරද්දුනොත් එහෙම තෝ ඉවරයි. මොකද කියන්නේ පොරවන්ද? පුළුවා පුළුවන් මම පොරොන් දෙනවා. හරකගෙන හලගෙන තුන් මාසයක් තනකොළ කපලා දිලා හරක නැහැ ඒක. දැන් මේ කතාව ගත්තේ මොකද මේ වෙච්ච සිද්ධිය. දැන් මේ වගේ අවස්ථා බොහොම අඩුයි දැනගන්න ඉහිම ශක්ති ප්‍රම අඩුයි. නමුත් දැන් මෙතෙන්දී අර උපාසක මහත්තයා දන්නේ නැහැ. අර උපාසක මහත්තයා කියන පුද්ගලයා දන්නේ නැහැ. හරක අරංගිය කවුද? කොහෙද වැඳලා ඉන්නේ? එයා කවුද මොකද දන්නේ? නව සිහි කරා කියලා මගේ හරකගේ නිච්ච කාටයි මේ චෝර ඝාතකේ එක වැදිනවා නේන්න සත් වෙලා ගිනි ගත්තා වගේ පිටිලා මැරෙන જાතිය වැඩක් ඒ කරන්නේ මන්තරේ දැන් ඒ ශක්තිය ගිහිලා ඉතින් එයා දන්නේ නැතුව අර පුද්ගලයා හොයාගෙන ගිහිලා අර ප්‍රශ්නේ ඒ විදිහට බල දුන්නා මෙහෙම දේවල් තියෙනවා සමහරවිට හොරා හොරගම් කරගත් බඩුතල පිස්සුවෙන් ආපහු එනවා ගේචේ එකනා කවුද කියලා දන්නේ නැහැ අර එහෙම ක්‍රමවේදයන් තිබුණා ඉස්සරහ ඒ වගේම කෙනෙක් ආගිය අටක් නැතුව සිහි බුද්ධිය සිහි නැතුව දණ්ඩ යනවා උන් හිටිය ඇතේ ඔළුව හැරිච්ච ඇතේ මේක තරහ විදිහක අපල දෝෂවල හැදෙන ක්‍රමයක් මේලාදී සෙත්කවි කියනවා කියලා ක්‍රමලතාවක් තියෙනවා බලෝකෙ තිබිච්ච දේවල් වේදේට අයිති දේවල් වල තියෙනවා නෙමෙයි ඕවා නිවන් දකින්න මාර්ගය නෙමෙයි කියන එක විතරයි ඔබේ කියා තියෙන්නේ නැහොත් ඔහොම දේවල් ලෝකෙ තියෙනවා එහෙම කරාට පස්සේ මොකද වෙන්නේ අර ගිය බුද්ධිලාට සිහි එනවා අර සෙත්කවිය කියන එක කියලා දන්නේ නැහැ හදපු එක කියලා දන්නේ නැහැ මිනිහා කොහෙද ඉන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි කියපුවාම අර ශක්තිය ගිහිල්ලා වැඩිලා සිද්ධ වෙනවා. අපි දැනුවත් සිද්ධියක් එකක් සිද්ධ වෙච්ච එකක් මම දැනුවත් එකක් කියන්න. ඒ අත්තන ගල්ල පැත්තේ. මම පොඩි කාලේ මට අවුරුදු පොඩි කාලේ නුඹ පුංචි කාලේ නෙමෙයි අවුරුදු 20 ගණන් විතර වයස කාලේ. එක්තරා විසුණු මහත්මයෙක් හිටියා ඒ ස්ථානයේදී ඔය දේවාල විෂ්ණු දෙවියන් සම්බන්ධ කරලා කරන කටයුත්ත කරන කෙනෙක්. එතෙන්දි හැකියාවට ගිය එක්තරා මිනිස්සෙක් ආගිය අතක් නැහැ ගිහිල්ලා පඩි ගත්ත දවසේ ගියා. යාමයි කොහේ ගියාද දන්නේ. එයාගේ තාත්තා මොකද කරන්නේ එහෙම ගිහිල්ලා තමයි හාමුදුරු හම්බෙන්න ඇදලා හාමුදුරන්ට කියලා සෙත් කවියක් කිව්වා එයාට අපල තියනවා කියලා ඒක කරන්න දෝෂයක් අරින්ද කරන ක්‍රමයක් වශයෙන්. ඉතින් හාමුදුරුවත් කරනවා ඉතින් එහෙම මොකද කරන්නේ මේ වැඩේ කරලා හිටන් ඉන්නකොට. යාකේ ප්‍රශ්නේ කරේ එක එකනා කියනේ වහන වාග්යායේ කාලේ වරන්නේ හාමුදුරු. යන දවසක එක්තරා උපාසක මහත්තයෙක් ආවායසක එක්ක. අනේ හාමුදුරනේ හරි පුදුම සිද්ධියක් වුණා. මම නම් මෙයා පිළිගත්තේ නැමේ දෙවියෝ යහතින් ඉන්නවද? මේ වාග් ඉදිරියේ ආපුහම කිව්ව සිද්ධියක්. ඒ මොකද වුනේ ඉතින් මොකද සිද්ධිය? පුතා ගෙදර ආවා. දැන් මතර සිහිත් තියෙනවා. කොහෙද බලාපුහම කතරගම් පැත්තට නිකන් ගිහිල්ලා වෙලා මෙයා. කාරියගේ තරුණේ. අතේ සල්ලි වල වෙච්ච දේකුත් නෑ කවුරු හරි අරගෙනද මොනවා කළා දන්නේත් නෑ අන්තිමට ගිහිල්ලා ඉන්නේ කොහෙද කියලා තේරෙන්නේ නෑ. මොකද්ද උනේ කියලා හිතා ගන්න බෑ. ගහක් මුල්ලා ඉඳන් ඉඳගෙන ඉන්නවලු කල්පනා කරගන්න නිච්චි නෑ වෙච්ච දේකුත් නෑ. ඔයලානි සුදු වැදගෙන එක්කෙනෙක් ළඟටයි දිල්ලා. ඔතනట్లా මොකද කරන්නේ? නගර තල්ටි කරලා ඇහුවා. ආලේ ඉඳන් කිව්වා එකවන් සීයාවලු. මම කොහෙද මේ ඉන්නේ? ඇත්තටම මම ගෙදරක් නැතුවද මම මේ කොහෙද ඉන්නේ මොකද කරන්නේ? යන්න ගෙදර කිව්වලු. එතකොට එයාට මතක් වුණා අතේ සල්ලිත් නැහැ මොකුත්. ඒ වාර එතනම දිවිච්ච බස් ටිකට් එකක් තිබිලා හිටන් මේ හත්වෙච්ච බස් ටිකට් එකකට සුදු වැලි පොඩ්ඩක් ඔතලා දීලා. මෙන්න මේක රාක්‍ය යදාගෙන ගෙදර යන්න කවුරුවත් ටිකට් ඉල්ලන්නේ නැහැ කිව්වා. ඕක රාත්‍රි දාගෙන ආවා. කවුරුත් යාගෙන් ටිකට් අහලත් නැහැ, මොකුත් නැහැ. කෝච්චි ඇදින්න පස්සේ ගෙට ඇදින්න ගෙදරත් ආවා. ඕක ගිහිල්ලා හිටන් තාත්තට දෙන්න කිව්වා. මතක තියා ගන්නවා දෙයියෝ තින්නවා කියලා කිව්වා. ඒක තාත්තට කියන්න කිව්වා. ඔච්චරයි කියලා අතුරු දාගන්නවා. අර මිනිහා ගෙදර ඇවිදලා හිටන් අර කොලේ තාත්තට දීලා ඉවරලා නම් කිව්වා තාත්තා ඔය කොලයාගෙන් දුව කියලා හිටලා හාමුදුරන් වැඩ ඇවිත්ලා අනේ හාමුදුර දෙවියක මහ පුදුමයක්. මා විශ්වාස නොකරපු දෙයක්. මෙන්න වෙච්ච සිද්ධියක් කියලා ওই සිද්ධිය කිව්වා. දැන් මෙතින් මම මේ කාරණේ වෙන්නේ දෙයියන්ගේ හස්සම් පෙන්වන්නවත් එහෙම කර නෙවෙයි. ඒවා කරන්න යන පස්සේ යන්න කියන එකට නෙවෙයි. දැන් මෙතෙන්දි මේ දරුවා අවසිහි වෙලා ආගියතර නැතුව නිචිරතව ඉන්නකොට අර සෙත් කවියක් කියනවා කියලා කළපු වැඩින් එක්තරා ශක්ති තරංගයක් විහිදිලා නොපෙන් ලෝකේ ඉන්න පුද්ගලින්ටත් ඒ කවට හරි සම්බන්ධයක් වෙලා හාමුදුරුවෝ දන්නෙත් නැහැ. අර වායතක මනුස්ස දහත්ත දන්නෙත් නැහැ. පුතාට වෙච්ච දේ මොකද ඉන්නවද මලාද කොහෙද ඉන්නේ කියලා. නමුත් ওই සිද්ධිය එල්ල වෙලා එතෙන්ට යනකම් ගියා. ගිහින් සෙතකුත් වුණා. මෙන්න මේ වගේ තමයි මේ පින් දුන්නා පින් යන්නේ තෝයි ක්‍රමයක. මගෙන් අවිට අසාධාන ගෝචරිත ලෝක සත්‍යයේ කෙබඳු ප්‍රතේ කෙබඳු බව කිදියත් මං මත මේ කෙරෝ පින් ලැබිලා. මගෙන් විච්ච අවිට වන්දි ගෙවිලා ඒ ඇට සුකිලම විත වේවා. මින් මත මගෙන් කිසිම කෙනෙක් හිංගියකින් තාව නොවේවා කියන මේ චිත්ත ප්‍රසාදයෙන්. මේවා කියන සිත් කවිය වගේ දහස් ගුණයක් බල නැගිනවා. අනන්ත බල නැගිනවා. නැගිලා මේ ධර්මානුකූලව යහපත කරනකොට ඒ සාන්තිය විහිදෙනවා. විහිදිලා පැතිරිලා පිහිටන්නේ අපි දැක්කේ නේතුවට ওই ක්‍රමයේද. එනිසා ඒ අය කොහේ හිටියත් ওই ශක්තිය ලැබිලා අපිට නිදහස ලැබෙනවා. අපෙන් විච්ච අවිට වන්දි ගෙවිලා. මෙන්න මේකයි ක්‍රමී. ඔබ තෝරයි පින් දීම කියන්නේ එකක්. පින් ලබන්න බැරි අත්ත දුෂ්ටාක්ෂණ කියලා තියෙනවා ස්ථාන අටක් ගැන කියවෙනවා. අපාය උපන්නොත් පින් කරන්න තැනක් නැහැ. තිරිසන් වෙලා උපන්නොත් පින් කරන්න බෑ. හේත ලෝකේ උපන්නොත් පින් කරන්න බෑ. අර විනිපාතික අසුරේ වෙලා උපන්නොත් සතර අපායෙම පින් කරන්න පුළුවන් තැන් නෙවෙයි. අසංජ සත්‍යයේ උපන්නොත් පිනක් කරගන්න හිතක් නැහැ. එහෙම හිතක් ක්‍රියාත්මක වෙන තැනක් නෙවෙයි. අරූප ලෝකයේ ගිහිලා බලන තම තමන් තනියෙන් ඉඳා මිසක් ඒ අකල්ප ගානක් ගිහිලා ඉතින් ඒ කාලේ ගෙවෙනකන් ඒවා පින් කරගන්න ස්ථාන නෙමෙයි. මෙන්න මේ වගේ තියෙනවා. පින් කරගන්න ස්ථාන කියන එක එකක් කරගන්න බැරි බව. පින් දෙවනකට එහෙම සීමාවක් නැහැ. පින් අනුමෝදන් වීම එකක්. පින් දෙවනවා කියන්නේ තව එකක්. යම් කිසි පිනක් දුන්නාම ඒක දැනිලා ඊට අනුව සන්තෝෂ වෙලා සමුනුත් අනුමෝදනා පිනක් කරගන්නවා නම් ඒකේ සුසු පුද්ගලයෝ ඉන්නේ සුගති ගාමීව ඉන්නේ දිව්‍යාදී කොට්ටාස. ඒ ඇටේක සන්තෝෂයෙන් ඉන්න පුළුවන් ඒක දැකලා. සමහරවල් වල පරදත්තු පජීවී ආදී කියන ප්‍රේත කොට්ටාස ළඟම ඉඳලා ඒ කරන පිළිහි සන්තෝෂේලා අනුමෝදන් පිළිගුණ ලබා ගන්නවා පින් දීප එකක් ලබන. ඒ දෙකම ලබා ගන්න. අන්න එහෙම අනුමෝදන් වෙනවා කියන්නේ එහෙම එකක් දෙනවා කියන එක අපිට ඕන තරම් දුන්නේ නැහැ. සුදුසු පරිදි සුදුසු වේලාවට අනුකූල එයත් ලැබෙයි. අපේ යුතුයකම අපි විසින් කරන යහපත පතුරවන්න ඕන ලෝකෙට. අනන්ත ලෝකෙට වැටෙනවත් ඉති අවලක් ඒකේ නැහැ. ඉතින් ඒ නිසා අපින් යම් අවලක් අසාධාරණයක් වෙච්චයි ග්ලෝබල් කෝයේ හිටියත් ඊ ඇයි ඒක ලැබුණාම අපිට නිදහසක් ලැබෙනවා. මොකද හේතුව අපිට යම් කිසි අපලයක් කියලා ඉන්නේ උපද්‍රවවත් දුක කරදරයක් කියලා ඉන්නේ පාපාන්දහාරයක් කියලා ඉන්නේ. අපි විසින්ම දස අකුසලයේ මුල් කරගෙන කාට හරි කරපු අපරාධයක්. නැතුව පෞසිද්ධ වෙන විදියක් නෑ නිකන්. ප්‍රාණඝාතයේ පාපයක්. අපි කරපු පාපෙටයි තියෙන කවදාහත්. ප්‍රාණඝාතය කියන්නේ යම් කිසි සතෙකුට කරපු හිංගි හිංසාවක් හෝ සත්ව විනාශයක්. සතෙකුට සත්වයෙන් සම්බන්ධයි. හොරකම් කරනවා නම් අයිතිකාරීන් නැති එක හොරකමක් වෙන්නේ. අයිතිවාසිකම් කියන්නේ කාගේ හරි වස්තුවක් වෙන්න ඕනේ. ඒක ගත්තොත් හොරකම පාපයක් වෙනවා. ඒ අනුන්ට අපරාධයක් අඩුපාඩුවක් කරපු එකක්මයි. කාම මිත්‍යාචාරය කියන එක පාපයට හේතු වෙනවා. මොකද්ද? සමාජ ශිෂ්ටාචාරයේ විදහැරලා ඒ වාගේම ලැජ්ජාවයි දුරුකරවලා යම් කිසි කෙනෙකුට නීච පුද්ගලයේ බවට පත් කරන දූෂිතතාවයට පත් කරපු කෙනෙක් බවට පත් කරන සත්වයේ කෙනෙක්ගේ මනසත් කායිකත්වයත් ඇදලා දමලා කරන අපරාධය නිසා කෙනෙකුට අවලක් කරපු එකෙන්ම කාම මිත්‍යාචාරයේ පාපයක් වෙනවා. බොරුවක් කියන්න බෑ කවුරුවත් ඒක අහලා හැවටුනේ නැත්නම්. ඒක බොරුවක් පූර්ණ වෙන්නේ නැහැ. එහෙනම් කවුරු හරි හැවටෙන්න ඕනේ. කේලමක් පූර්ණ වෙන්නේ නැහැ කවුරු හරි දෙන්නේ බිදුනේ නැත්නම්. මිතුරු දෙන්නේ බිදෙන්න ඕනේ. වචන අහල. ඒකත් කාට හරි පුදුලි ඉඳ අවලක් වෙන්න ඕනේ. පරිසෝපදෙන් කිය කිය හිටියර වැඩක් නැහැ. තව කිනුත් ඒකෙන් හිත දෝෂේ උනේ නැත්නම්. දෝෂේ වෙන්න ඕනේ නැහැ. එහෙනම් දෝෂේ ඉඳ හේත් පාර්ථයක් අනිත්‍ය අරමුණක් අනිත් කෙනෙකුට හිමි වශයෙන් දෙන්න ඕනේ. ඒකින් ඒක නැගිනවා. ප්‍රලාපේ නිසා ලෝකයා මුලාවටපත් කළොත් ඒ නිසා අපිට ඒකින් අනුන්ට අවැඩ කෙරුවා පාපයක් නැගිනවා. ලෝභකම් කරගොත් ගත්තහම අන්නේ ලෝකයාට අයිති දේවල් ඒවත් අපේ තියෙන ප්‍රයෝගයන් මුල් කරගෙන අරගෙන කාටවත් ප්‍රයෝජන ගන්න නොදී සමුනු ප්‍රයෝජන ගන්න නැතුව හංගගෙන තියාගෙන ඉන්න අනිකට නොවේවා මට වේවා කිය. අන්ත අපරාධයක්මයි. දූෂේ හිතකින් යුතුව පතුරන සාපයක් ඇතනම් අනන්ත ඈතට විහිදෙනවායි සාපේ. විදිහට අප්‍රමාණ ලෝක සත්ත්වයින්ද මහ පාපයක් කරදරයක් වෙනවා. ඒකත් අනුන්ට කරදරයක් නිසායි පවුවෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය නිසා තමුණු මුලාවටපත් වෙලා ලෝකයාගත් අසත්‍ය ප්‍රකාශ කරමින් මුලාවටපත් කරිච්ච උසාවාද මහ විනාශයක් කරන. දුක්ඛානුගතියේ වෙලා ලෝකයක් විනාශ වෙනවා. අන්ත කරපු අපරාධය නිසා ඒකෙත් පාපේ නෝන දස අකුසලයේ නිසා පාපයක් ගොඩනගෙනවා. ගොඩනගන්නේ මොකද්ද? කාට හරි අවැඩ කරපු නිසාම. එහෙනම් අපි මේ ලෝක සත්‍යෙට කරපු සියලු අවැඩ තේරුම් බලන්න. අද මේ කරන යහපත් සද්ගුණයෙන් මේ යහපත් ක්‍රියාවෙන් ලැබෙන මහා සාන්තිය. ඔය දස අකුසලයේ මුල් කරගෙන මගින් අවැඩ අසාධාරණේ ගෝචර වූ සියලු සත්‍යින් කොතන හිටියා. අන්තිම වාක්‍යයක් වම මගින් අවැඩක් විචාරි මේ සාන්තිය වීදී පැතිරී මිහිදා වූ සුපිත මිත විලා යහපත විත්වා කියලා. මෙත්තිකකින් යුද්ධ ඔය විදිහට සෙත් හතලා දෙනකොට. එහෙනම් අපි මෙච්චර කල් කරපු පාපයන්ට වන්දි ගෙවන්න මහා සාන්තියක් මේ බුද්ධ ශාසනයෙන් ලැබෙනවා. බුද්ධ ශාසනය තුල යම් කිසි කෙනෙක් යහපත් වන්නා වූ චිත්ත ප්‍රසාදයක් බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සංඝුන් කෙරෙහි වික්ෂාව කෙරෙහි මේ ආකාරයෙන් ඇති කරගෙන ඇති කරගත්ත චිත්ත ප්‍රසාදයකින් නැගෙන පුණ්‍ය ප්‍රමාණය බැලුවොත් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා සීමා කරන්න උපමා නැහැ ලෝකෙ. ඒ තරම් විශාලයි මේ පින. නමුත් කාට හරි ගැහුවා හරි වැන්නා හරි හිංගි හිංසා කළා හරි ඒකෙන් ගොඩනගෙන පාපයක් ඇතිනම් සීමා සහිතයි. එහෙනම් අපි අප්‍රමාණ විනාක කරගන්න හේතු වාසනා ලැබෙන්නේ බුද්ධ ශාසනය පවතින කාලෙක විතරයි. මේ අනුන්ට ණයක වෙලා වේරෙන්නේ මහ විනාක කරගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ ශාසනය පවතින කාලෙක. ඒ ශාසනය පවතින කාලෙක බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ නිතර නිතර මෙනෙහි කරලා ඒ වටිනාකම දැනුම් දීලා කියන්න පුළුවන් දේශකයන් වහන්සේලා හෝ ඉන්නවනම් ඒ ඇසුරු කරගෙන අහනකොට තමයි අප්‍රමාණ ප්‍රසාදයන් ඇగిලා එන්නේ. ඥාන සම්පවිතව බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ වටිනාකම දකින්නේ අන්න එහෙම චිත්ත ප්‍රසාදයක් ඇති වෙලා හිටන් ඒකෙදී පැහැදීමෙන් මාත්‍රියක් හෝ ඇති කරන යහපත්ියක් උපහාරයක් ඇතනා එයින් ලැබෙන පින අප්‍රමාණයි. බුද්ධ ධම්ම සංඝගින් ත්‍රිවිධ රත්නයේ උසහා කරන්නා වූ යම්කිසි වන්දනාමාන පූජා සත්කාරයක් ඇතනා එහි පින අප්‍රමාණයි. ඒක මේ බුද්ධාන්තරයක් කියන්නේ අති දුර්ලභ දෙයක් ලෝකේ පහළ වෙන්නේ. අන්න එහෙම වාසනාවන්ත කාලයක් ලෝකේ ආපුහම ඕකට කියනවා ක්ෂණ සම්පාතිය පහළ වෙනවා. බුද්ධෝත්පාද කාලේ ධර්ම ශ්‍රවණේ ඒ වගේම අපිට තේරුම් ගන්න පුළුවන් නැන්නේ නැතුව ඒ කටිත්තේ චිත්ත ප්‍රහාදී ඇතිකරන්නේ මාධ්‍යයට බහිදත් හේතු ආවනම් අති දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක් ලැබෙන්නේ. මෙන්න මෙහෙම තේරුම් අරගන්න ඕනේ එකක් තත්ත්වේ. තේරුම් අරගෙන ලැබුණ වාසනාවන්ත අවස්ථාවේ මහපින් කරගෙන අර විදිහට ගෙවුවොත් ඕකට කියනවා මිත්‍යාසහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පවත්වනවා. ඔය ටික කරන්නේ නැතුව කියන වදන මායාවක් හැටිය දීපවත් තුන ඉදුක් වෙතා නිරෝධී වෙතා සෝපපත් ඉපත් දුකින් මිදෙත් කාර්ය ගහන වදුරවා. අපි කියනවා ඒ වචන ටික කීකවා කර කර ඉන්න. එහෙනම් මොකද වෙන්නේ? දැන් දැනගෙන හිටිය මොකද්ද? වචන වලක් විතරයි. ඊට පස්සේ අපි එකක්වත් දැකේ නැහැ. මේ කරන්නේ මොකද්ද? කියන්නේ මොකද්ද? අන්න ඒකයි කියන්නේ මෙත් වලන්නේ එහෙම බෑ. මෙත්තා සාගත කාය කර්ම ගොඩ නැගෙන හැටි, වාචී කර්ම මනෝ කර්ම ගොඩ නැගෙන හැටි දකින්න ඕනේ. දැකලා ඊට අනුකූලව කටයුතු කරනකොට තමයි අපිට හැකියාව ලැබෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් මෙත්හිත වඩනවා කියන්නේ මෙත් පතුරවනවා කියන්නේ ලෝකයි. ඒක දැනගෙන කළොත් හැබැයි යාඥා සීලවත් වෙන නිරුක් වෙත්තා නිරෝගී වෙත්තා කියන එක ඒකාන්තේම වචනේ මෙනෙහි කරනකොට වාචී සංඛාර නැగిලා එනවා යහපත් පැත්තට. මොකද ඥාන සම්පයිතෝ දැකලා තියෙන නිසා තමන් කරගත්ත සාන්තිය නිතර නිතර අන්ට යහපතක් වේවා කියන අදහස ගන්න නිසා ඒනම් මහා දිනක් නැගෙනවා. අර වචන මාලාවක් විතර කීටි අර්ථය දන්නේ නැතුව ඉන්න නම් ඒවා හැදෙන්නේ නැහැ, කෙරෙන්නේ නැහැ. ඉතින් ඔය ක්‍රමයේ තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මේක එක්තරා මිත් පැදීමක්, අප්‍රමාණ මෛත්‍රියක්. ලෝක සත්‍යයන් මිත් වලින් ක්‍රම සතාවල් වැහිලා ගිහින් වචන මාලාවල් විතරක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි අද කොච්චර කරගෙන ගියත් ඒවැ ප්‍රතිඵල ඉන්නේ නැත්තේ. මේක දකින්න ඕනේ.